ගත්ත උපාදානස්කන්ධය කියලා මොකක් හරි දාගන්න ඕනේ. අක්ඛාය සක්ඛාය කියන තැන සුඛිය බව කියන පැත්ත අහුවෙන්නේ නැහැ. මේ සුඛිය බව ගැනයි මේ පෙන්නන්නේ, සක්ඛාය ගැනයි මේ මුළු දහම විස්තර කරන්නේ. සක්ඛායයි සක්ඛාය නිරෝධයයි කියලා එද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මතක තලයි කියලා හිතෙනවා. දැන් අපි පංච උපාදානස්කන්ධය කිව්වත් අපි පංච උපාදානස්කන්ධය කියලා දෙයක් දාගෙන හිටියොත් ඒකට ගැළපිලා නෙන්නේ. ඒක කියන්නේ ඒක මාවද නැත්තම් මට ලැබුණු දෙයක්ද තව විදිහකට කිව්වොත් මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මට ලැබුණ දෙයක්ද මගේ දෙයක්ද ශරීරය කියලා ගත්තා ඒ තමාවද සක්කාය නැත්නම් සක්කාය දිට්ඨිය කියන එක ටිකක් ඉන්න අමාරු පැත්තක්. ඒ පැත්ත තමයි මූලිකව හිතන්නේ මේ බුදු කෙනෙක් මතු කරන අර්ථය. නැත්නම් අපි බුදු දහම කියලා හිතාගෙන කියන්නේ අනේ ආසන අනේ ශාසන කිව්වට මේ කම්මා එන්නේ බොහෝම මේ දිනවක් හොයන්න දුක නැති කරන්න උත්සාහ කරපු අය කරපු දේවල් කරනවා වෙන්න පුළුවන් විපස්සනාව කියලා හිතා. එහෙනම් දහම්මත් එක්ක තව තව දේශනා එක්ක ඉමසොත් හොඳයි කියලා හිතෙනවා. මේ අයින්නහස
පැහැදිලි සමහර වෙලාවට කියන්නේ ඉන්න මම කියන්නේ ඉන්න මාව කියන්නේ මම කියන කෙනෙක් මූලික වශයෙන් කියන්නේ කතා බහට ගන්නවනේ. අර ඉන්න මාව දහම දෙයක් හැටියට ඇවිල්ලා එතකොට ඒ කියන්නේ දහම දෙයක් වෙලා උතුණින් බැලුවට පස්සේ මාව නැති වුණා කියන භවෙන් මාව මතුවෙන්න පුළුවන්. يعني විදර්ශනාවෙන් හරි එහෙම නැත්නම් උදේවය බල බැලීමෙන් කියන හරි එයාදී වශයෙන්. මොකද ඒ අම්මා මේ කියන්නේ හරි يعني මම හිතන්නේ විශාල කාලාන්තරයක් තිස්සේ يعني ආවන්තෝම මේ කියන්නේ දහමට ජීවිතය කැප කරමින් එහෙම කටයුතු කරන අම්ම කෙනෙක් වෙන්නට ඕන. හරි උමනාවෙන් දේශ රටක ඉඳ රටක ඉඳගෙන වුණත් අර එහෙම ලොකු උත්සාහයක් කියන දා කියන්නේ අවංක අව්‍යාජ උත්සාහයක් දරන කෙනෙක් වෙන්නට ඕන. ඉතින් අර අපි ඇත්තටම මේ වගේ අවස්ථාවකදී පෙන්වා දෙන්නේ මේ අර මම නොයදෙන බැයි කියන මම කියන්නේ නෝ කියන්නේ විදර්ශනාවෙන්ම දකින්නවා කියන තැනකින් ඇතිවීම නැතිවීම කියන එක මේ දකින්නවා කියන අපවර කියන්නේ විභව කියන මට්ටමකට ඒ කියන්නේ නොපවැත්ම කියන මට්ටමකට ගිහිල්ලා එතන මම නෑ කියන තැනකට ගියොත් අපි අර සියුම් තැනකින් අපි නැවතත් මේ ආපහු පැවැත්මකට යන්න පුළුවන්කම වෙන්න පුළුවන්. ඉතින් අර ඒ නිසා මේ අපි දහම කියන කියන්නේ දහමේදී අපිට නොපෙනෙන පැතිකඩ වලින් අපි හිර වෙලා තියෙන්න පුළුවන්. අර අපි අර වෙනදත් අපි කතා කරන්නේ නේද අර කණුවක් බදාගත්තත් බදාගත්තා කණුවක් බදාගත්තත් බදාගත්ත කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමු කණුවක් බදා ගන්නකොට රඬුවට ගොරෝසුවට අහු වෙනවා හදට. හැබැයි බදා ගැනීම කියන එකේ කියන්නේ ගොරෝසුවට තියෙනවනේ. අපි කිව්ව 90ක් කියන්නේ පියවි 60ක් පේන්නේ නැහැ, ප්‍රකෘති 60ක් පේන්නේ නැහැ නේ මම හිතන්නේ. ඒතොර ඒ පේන්නේ නැති වුණත් 90ක් බදාගත්තත් බදාගත්තා. අතට පේන්නේම නැහැ. ඔබ නිකන් මට පොඩි මේ අදහසක් ගියාวะ දැන් අද. අර මේ දැන් අද කාලේ තාක්ෂණයේ පිළිතුරවසේ දැන් සමහර වෙලාවට ලැප්ටොප් එකක් හිම පාවිච්චි කරනකොට අර මවුස් එකක් තියෙනවා Bluetooth වලින් වැඩ කරන්නේ. දැන් වැඩ කර කියන්නේ කම්පියුටර් එකක් ඔන් එකේ තියෙන නැත්නම් ලැප්ටොප් එකක් අර මවුස් එකක් මේ වැඩ කරනවා. අපි ඒකට අත හොලවන්නේ නැතිව තියෙනකොට අර මේ කියන්නේ මවුස් එකේ ලයිට් එක පත් වෙන්නේ නැහැ. ස්ක්‍රීන් එකත් අපි හිතමු මේ ටික වෙලාවක් ගිහිල්ලා මේ ඔෆ් වෙලා තියෙනුනේ සමහර වෙලාවට. හැබැයි කියන්නේ කම්පියුටර් එකයි මවුස් එකයි අතර සම්බන්ධතාවය නැති වෙලා නැහැ. කරන්ට් එකක් තියෙනවා. දෙකම වැඩ කරනවා. හැබැයි තිරේ දිස් වෙන්නේ නැහැ. මේ ඒ මවුස් එක වැඩ කරනවා පෙන්වන්නේ නැහැ කර්සර් එක. මේ ඊට පස්සේ මේ මේකට අල්ලන්නේ නැහැ. හිලෙන්නේ නැතුව තියෙනවා. හිලෙන්නේ නැතුව තියෙනකොට ලයිට් එක පත් වෙන්නේ නැහැ. අරකේ වැඩ කරනවා පෙන්වන්නේ නැහැ. එතකොට ලයිට් එක වැඩ කරනවා පෙන්වන්නේ නැහැ. ඇත්තටම මේ මොකද වෙන්නේ? වයර් එකකින් නුත් දැන් සම්බන්ධ වෙන්නේ නැහැ. ඉස්සර දැන් වයර් එකකින් සම්බන්ධයකුත් පේන්නේ නැහැ. මවුස් එකේ ලයිට් එක ලයිට් පත් වෙනව පේන්නේ නැහැ. ස්ක්‍රීන් එක වැඩ කරනව පේන්නන්නේ නැහැ. අර ඊ හෙඩ් එක ඊ තලයක් එහෙම පේන්නන්නේ නැහැ. කර්සර් එක යහම යන ඒ පේන්නන්නේ නැහැ. හැබැයි බැලුව බැලමට සම්බන්ධතාවයක් නැහැ වගේ තියෙන්නේ නොසෙල්වි තියෙනක. හැබැයි පොඩ්ඩක් එල්ලිච්ච ගමන් ආයි වැඩ කරන්න පටන් ගන්න. නේ? පේන් කියන්නේ ඇස් දෙකේ පේන්නේම නැහැ විද්‍යමාන. හැබැයි හෙල්ලුවොත් යම් අවස්ථාවක වැයක හොල්ලන්නේ මහා කල්ප 4000ක් ගිහිලා වෙන්නත් පුළුවන්. ඒත් වැඩ. සමහර වෙලාවට නාස්ති කියන්නේ නැත කියන කාරණයක් එක්ක අර මහා දිට්ඨි කියලා සූත්‍රයක් තියෙනවා. අර ඒ සූත්‍රයට අනුව එතෙන්දී අපි දෘෂ්ටියකට ගිහින්දා ඒකෙන් අපි වැරදි පැත්තකට සම්බුදා යන්න පුළුවන්. ඉතින් අර ඒ නිසා ඉතින් ඒකේ පොඩ්ඩක් බොහොම කරුණාවන්ත මතක් කර පොඩි අද මේ තව දුරටත් හෙවීම කියන කාරණේට ධර්මයේ කියන පැත්තෙන් මේ පොඩ්ඩක් හොඳයි හොඳ වෙයි කියලා මේ පොඩි මතක් කිරීමක්. ඉතින් ඒ අවංක අව්‍යාජ මේ උතුම් අදහසින් කරන කටයුත්ත නිසා ඒ අම්මට ඉතින් අපේ අදහසක් කතා කරමු. ඒ නිසා මම හිතනවා මේ අපේ මහාචාර්යතුමාට පෞද්ගලිකව පොඩ්ඩක් කතා කරලා ඒ කරුණ නිරාකරණය කරගත් ගැනීමක් කරගන්නව නම් එයා මේ අදහසක් ගන්නව නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් මේ මොකද මේ උත්සාහය උනන්දුව ඒ කැපකිරීම ගොඩක් වටිනවා. මේ තව දුරටත් තවත් යමක් ඉස්සරහට තවත් නිරාකරණය කර ගැනීම කරගන්න තියෙනවා කියන අදහසට ඒ තල්ලුව ගොඩාක් වටී කියලා හිතෙනවා. හොඳයි. තිරුවන් සරණයි.
ඒ ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තිරුවන් සරණයි හැම දෙනාටම. මට නිකන් මේ අහගෙන ඉන්නකොට සම්පූර්ණ දේශනාවේදීම කුතුහලයක් ඇති වුණා උදයවැය ගැන. මේ මම අහලා තියෙන විදියට මට මතක හැටියට නම් මහා සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා කොට්ටිත මහරහතන් වහන්සේත් අතර ඇති වුණු කතාවකදී මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ මහා සාරිපුත්ත රහතන් වහන්සේගෙන් ඇහුවා මේ සම්මා දිට්ඨිය මං හිතන්නේ ලැබපු එක්කෙනා කොහොමද සෝවන් වෙන්නේ කියලා. එතකොට උන්වහන්සේ දේශනා කරේ පංච උපාදානස්කන්ධයේ උදයවැය බලන්න. එතකොට සෝවන් වෙච්ච එක්කෙනාට කරන්න තියෙන්නේ ඒක. සකදාගාමි අනාගාමි එක්කෙනාටත් කරන්න තියෙන්නේ ඒක. එතකොට රහතන් වහන්සේට කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධයේ උදයවය බැලීම කියන එක තමයි මගේ අදහස. එහෙම බලන්න නම් පංච උපාදානස්කන්ධය අනිත් එක පංච උපාදානස්කන්ධය ඇරෙන්න වෙන දෙයක් යමක් කෙනෙකුට ලැබෙනවද උදය වේ බලන්න කියන එක මට තේරුම් ගන්න අමාරුයි. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව මේ ඒක හරියට වටහා ගන්නෙ නැතුව මේ කෙනෙකුට පංච උපාදානස්කන්ධය උදය වේ බලන්නත් බැහැ. එතකොට වැටහුම් ගත්තොත් පංච උපාදානස්කන්ධය හැදෙන්නේ මනසේ දත්තවලින් කියලා, එහෙම නැත්නම් මනසට තමා විසින්ම දාගෙන තියෙන දත්ත හරි මේ ආශ්‍රව හරි නැතුව සිතක් හැදෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ එතන මම ඉන්නවා, මගේ අතීතයේ දාපු දේවල් එතන තියෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධේ උපාදාන කියනකොටම එතන මම ඉන්න ඕන. එතකොට පංච උපාදාන ඒක මම කල්පනා කර මේ සිත කියන එක හටගන්න ක්‍රමයක් නැහැ නේද මම නැතුව කියන එකයි මගේ ප්‍රශ්නේ වුණේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
නැයම් ඒතරම ඔය සීල සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ මේ සිල්වත් සීලමය නෙමෙයි සිල්වත් භික්ෂුව පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් හැටියට කුලක් හැටියට මහගෙන ආබාධයක් හැටියට අනුන්ගේ දෙයක් හැටියට පළෝක කියන්නේ කැඩෙන දෙයක් ලුදු වෙන දෙයක් පළුදු වෙන දෙයක් හැටියට ශුන්‍ය දෙයක් හැටියට අනාත්මය දෙයක් හැටියට වශයෙන් දෙයක් හැටියට නෙවෙයි වශයෙන් කියලා තියෙන්නේ වශයෙන් යෝනිසෝ මනසිකාතබ්බා. ඒකේ යෝනිසෝ මනසිකාර කළ යුතුයි කියලායි තියෙන්නේ උදේවයි දැකිය යුතුයි කියලා සඳහන් වෙන්නේ නෑ සූත්‍රයේ. සූත්‍රයේ තියෙන්නේ උදේවයි දකින්න කියලා නෙවෙයි සීල සිල්වත් වික්ෂව අනිත්‍ය පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ඔය විදිහට කරුණු කියලා මේ යෝනිසෝ මනසිකාතබ්බා යෝනිසෝ මනසිකාර කළ යුතුයි සෝතාපන්න භික්ෂුව සත්පුරාගාමී භික්ෂුව අනාගාමී භික්ෂුව ඔය විදිහට විස්තර කරගෙන කියනවා. සෝතාපන්න ඒ කියන්නේ සූත්‍රයේදී කියන්නේ කියන්නේ බුද්ධ දේශනාවේ අරමද අර විදිහට තමයි විස්තරේ කියන්නේ. සිල්වත් භික්ෂුව ඔය විදිහට යෝනිසෝ මනසකාර කරද්දී තරොන් යෝනිසෝ මනසිකාර කරන්තෝ සෝතාපට්ටිපරින් සච්චිකරයියාති. සිල්වත් භික්ෂුව පංච උපාදානස්කන්ධේ අනිත්‍ය ආදී වශයෙන් මනසිකාර කරද්දී සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරනවා. එතකොට සෝතාපන්න වෙච්ච භික්ෂුවත් පංචපාදාන මේ පංචපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ආදී ලෙස යෝනිසෝ මනසිකාර කරද්දී සතරදාගාමි ඵලය සාක්ෂාත් කරනවා. අනාගාමි සතරදාගාමි භික්ෂුවත් මේ පංචපාදානස්කන්ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ආදී ලෙස යෝනිසෝ මනසිකාර කරද්දී අනාගාමි ඵලය සාක්ෂාත් කරනවා කියලා කියනවා. අනාගාමි භික්ෂුවත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මේ පංචපාදානස්කන්ධයෝ යෝනිසෝ මනසිකාර කරද්දී අරහත් ඵලය සාක්ෂාත් කරනවා කියලා කියනවා. ඒ වගේම රහතන් වහන්සේ ඉමේ පංචපාදානස්කන්ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් මොකද යෝනිසෝ මනසිකාර කරද්දී කරන්න කියලා කියනවා. එතකොට නත්ති කෝවස වරහත උත්තරින් කරණීය කියලා කියනවා. එහෙනම් මේ රහතන් වහන්සේට මත්ෙහි කරන දෙයක් නැහැ. කතස්සවාපටිච්චෝ කෙසේ හෝ වේවා මේ ඉමේ ධම්මා භාවිතා බහුලී කතා මෙන්න මේ මේ ධර්මයන් මේ භාවිත බහුලී බහුලීකృత කරන්නේ ධිට්ඨ ධම්ම සුඛ ධිට්ඨ ධම්මේම සුවෙන් විහාරාය කියලා කියන්නේ විහාරා කියලා කියන්නේ මේ කියන්නේ විහාරයේ වාසය කරනවා කියන අර්ථයනේ ධිට්ඨ ධම්මේ ධිට්ඨ ධම්ම සුඛ විහරණය පිනිස සංවත්තති මනාව පවතිනවා සති සම්පජඤ්ඤා යාති. ඒතකොට සති සම්පජඤ්ඤ සිහියා නුවණත් එක තමයි ඒක එතෙන්දි කතා කරන්නේ. ඒතකොට ditta dhamma sukha viharane pinisa තමයි රහතන් වහන්සේට ඒතකොට පංච පාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් යෝනිසෝ මනසිකාර කිරීමක් තමයි මේ සූත්‍රය පෙන්වලා දෙන්නේ. තෙරුවන් සරණයි. එතන උදේවය පෙන් කතාවක් එතන සඳහන් වෙන්නේ නැහැ.
ස්වාමීන් වහන්සේ එතන අර කොට්ටිත ස්වාමීන් වහන්සේට කොට්ටිත මහරහතන් වහන්සේත් එක්ක කරපු සාකච්ඡාවද ඒක?
ඒක තමයි කිව්වේ.
ආ බොහොම පින් ස්වාමීන් වහන්සේ මේ හරි ගැස්සුවට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
අසරයි ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ දැන් අය මේ වචනේ නොඋනට දැන් අනිත්‍ය මෙනෙහි කරනවා කියලා. දැන් අනිත්‍ය කියන්නේ ඇතිවීම නැතිවීම කියලා හිතාගත්තහම ඒක උදේවය කියන්නේ ඒ වගේ කියලා හිතෙනවනේ. කොට එහෙම ගත්තොත් ඒක අර උදේවය බලන්න කියලා මම හිතන්නේ ඔකර උදේවය ඥානය එක්කත් ඒක සම්බන්ධ වෙනවා. ගොඩක් වෙලාවට මේ උදේවය කියලා හිතන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ අටගත්ත දේ නැති වෙනවා කියන පැත්තට. එහෙම නැත්නම් ඒක මම තව විදිහකට කිව්වේ දැන් අපි මොනවා හරි දර්ශනය කරනවා කියලා දැන් ඔන්න මම දැක්ක දෙයක් ඇති වෙනවා නැති වෙනවා නැත්නම් මේ ඇහැ ඒ වෙලාවේ ඉපදුනා එහෙමම නැති වුණා සද්දයක් වෙන්න පුළුවන් අහපු කන වෙන්න පුළුවන් ඒ සිද්ධියට ඉපදුනා ඊට පස්සේ නැති වුණා අටගත්ත නැති වුණා ඒ විදිහට යම් කිසි පුරුදු කිරීමක් තියනවා. ඒකද මේ උදේවය කියන්නේ? එහෙම නැත්නම් අනිත්‍ය කියන්නේ වගේ කතා කළොත් හොඳයි කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒකයි මේ අනිත් එක්කම දැන් අර පංච උපාදානස්කන්ධය කියන්නේ මට ලැබෙන දේද? ඒ කියන්නේ දකින්න දේ කියන දේ ඇති නැත්නම් පොඩ්ඩකට කලින් කතා කළා අර හිතට අපිට හිතෙනවනේ එක එක දේවල්. ඒ සිතන දේ ඇති වෙලා නැති වෙනවා කියන එකද මේ උදේවය කියන්නේ කියලා කියන්නේ. ඒ බැලීමද පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය හරි උදේවය සමහර විට මන වචනේ දැම්මත් එන්නේ එක අදහස වෙන්න පුළුවන්.
ඇත්තටම ගොඩාක් ප්‍රායෝගිකයි. අපි ඉන්න මට්ටමේදී ඇත්තටම මේ පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා ඒ වගේ පස්සේ මේ ඇවිදිනවා මේ ඊට පස්සේ ඇවිදිනවා කනවා බොනවා වගේ දේවල් තියෙනවනේ. අන්නේ ඔය වගේ දේවල් වෙනුවත් මේ වින්නතුනේ මේ එහෙම ඒ විදියටත් අපිට ගෝචර මට්ටමින් බලන්න ගියත් ඇත්තටම මේ ඒකත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියලා තියෙනවා ඊතර වෙන විදිහ හැටියට. දැන් අපිට දැන් අර දැන් ඔය පංච පාදානස්කන්ධ ඔය වගේ වචන අර විමුක්තිකාමී සමාජයේ භාවිත කරපු වචනනේ. මම කියන්නේ ඒක හොයන්න ඕන නැහැ ඒක විමසන්න ඕන නැහැ කියලා එහෙම කියන කාරණේ නෙමෙයි. අපි ගොඩාක් දුරට මේ අර සමහර වෙලාවට අර ඉන්දියාවේ පාවිච්චි කරපු වචන සිංහලටත් කියන්නේ හරියට නෙගුණ නම් අර්ථය ඉස්මතු වෙන්න ඕන. මට හිතෙනවා මේ සාකච්ඡාව ගලාගෙන යන රටාවත් එක්ක ඇත්තටම මේ මන් කියන්නේ පෞද්ගලිකව මන් කියන්නේ මට නම් ඇත්තටම ගෝචර මේ ආවිදින කොට කියන්නේ තදගනන් තද ගතිය එන්නේ මේ වෙලාවේ රැනේ මේ පොඩක් සීතල ගතිය අද කියන්නේ සීතල ගතිය කියන්නේ මොකක්ද මොනවා හරි පේනවා සත්‍යවාදීව බැලුවට පස්සේ මට නම් කියන්නේ කෙනෙක් වෙනාට ඔක වෙනස් වෙන්න පුළුවන් මේක කියන්නේ අර පංච උපාදානස්කන්ධ පටිච්ච සමුප්පාද අර ඒ වගේ දැන් අර කියන්නේ අර පෙන්නපු කාරණාවල් එක ගිහිල්ලා අපි ගොඩාක් එදා විමුක්තිකාමි සමාජයක් නෙමෙයි අද තියෙන්නේ ඊට පස්සේ අද එදා ඒ කියන්නේ ශූර සතිමන්ත බ්‍රහ්මචර්ය වාසී යුක්ත සමාජයක් නෙවෙයි අද තියෙන්නේ එදා ව්‍යවහාරික භාෂාවක් නෙවෙයි අද තියෙන්නේ මම මේ පුජ්‍යල හැකියාවන් ලඟු කරන්න එහෙම යනවා කියන තැනත් නෙවෙයි ඇත්තටම මොකද අපි අර එහෙම ගිහිල්ලා මේ අර දහම කියන්නේ මේ සංකීර්ණයි ලේසි කියන කාරණයක් නෙවෙයි මේ මොකද සසම කියන්නේ මේ කියන්නේ සරලයි සියුම් ගාම්භීරයි මේක අර සමහර වෙලාවට ඔය මට මතක ඔය තේරී ගාන්තවල එහෙම තියෙනවා ඔය කිසා ගෞතමියගේ මට මතක හරි පටාචාර හරි මට හරියට මතක නෑ නම මම පාසෝදගෙන කරනකොට මට සිහිය ඇති වුණා මම කුටිය වෙතට ගියා ගිහින පහන් දැල්ල පහත් කරනකොටම මට අවබෝධය ඇති වෙනවා. ඔහොම කියනවා. සමහර වෙලාවට කියනවා මේ මම මෙල් මේ ආහාරයක් වුණ අත්දැකීමක් වගේ. මෙල්ලුමක් මේ රොස් වෙලා යනවා වගේ අන්න ඒ වගේ ඔය වගේ සමහර තැන් තියෙනවා. මන් නිවීමටපත් වුණා. ඔය වගේ කාරණාවක් වෙනවා. මම මේ කියන්නේ මේ ලඟු කිරීම කියන කාරණා නෙවෙයි. මේ ජීවිතේ යෙදෙන දේවල් අපි හුස්ම ගන්නවා ඊට පස්සේ අපි ඇවිල්ලිනවා අපි නතර වෙනවා වාඩි වෙනවා හාන්සි වෙනවා ඒ කියන්නේ වටපිට බලනවා අඳිනවා පළඳිනවා කනවා බොනවා අතපය දිගාරිනවා නේ ඊට පස්සේ තද ගතිය දැනෙනවා සීතල උණුසුම් ගතිය දැනෙනවා ඔය වගේ දේවල් ඊට පස්සේ අපි කිස් තියනවා ලෝ කියන්නේ ඔළුවට ගියම කිස් තියනවා සමතියනවා ඒක මොකද්ද නොයෙකුත් වේදනාවන් සමහර හඳ එක එක දේවල් අඳුන ගන්නවා දැන ගන්නවා නේ අනේ වගේ කාරණා ඉතින් මම හිතනවා මට අදහසක් හැටියට අපි නොයෙකුත් මේ හරල බර වචන කියන ඉන්දිය සමාජයේ භාවිත කරපු විමුක්තිකාමී සමාජයේ පාවිච්චි කරපු දේවල් අපි හිතුවෝ මේ ලොකු විද්‍යාගාරයක මේ ඒ ශාස්ත්‍රය පිළිබඳව හසල විදග්ධ පරප්‍රාප්ත දැනුමක් තියෙන අය ඊට ආවේණික වෙච්ච පාරිභාෂික වචන භාවිත කරනවන්නේ ආනේ වචන ඒ භාවිත කරන මේ පාරිභාෂික වචන ටිකක් අපි සාමාන්‍ය දෛනික ජන ජීවිතයක් ගත කරන කෙනෙක් ඈඳා ගත්තොතින් ඒ ශාස්ත්‍රය පිළිබඳව කියන අවබෝධයෙන් කරෝ එයා හරි අපහසුතාවයකට පත් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ අර ඒ සමාජයට ආවිත අපි කියන්නේ විමුක්තිකාමී සමාජයට අදාළ පාරිභාෂික වචන වලින් පුළු ගන්නන අදහසුත් ඇත්තරම මේ ඉදිරිපත් කරලා තියෙන ඒ අයට ඒ විදියට ඒ හැරෙනකොට ඇත්තරම බලන්නකො මේ කසිබාරද්වාජිර ඒ සූත්‍රයේ කොහෙවත් තියෙනවද බලන්නකො මේ පටිච්ච සමුප්පාද පංචපාදානස්කන්ධ ඒව මොනවද කියුවා කියලා ඒව එහෙම කතන්දර නෑ නේදටුනේ ඉතින් අර ඒ නිසා මේ තමන් ඉන්න තත්වය මං දැන් මේ වෙලාවේ රාගයෙන් නම් ඉන්නේ මං රාගයෙන් ඉන්න තත්වයකින් හික්ම වුණා ඉතර වෙනවා මං දැන් මට මේ වෙලාවේ රාගය නෑ රාගය නැත්තම් ඒ තත්වයෙන් මම හික්ම වුණා දැන් මේ වෙලාවේ මට තරහයි. අනේ තරහ කියන தත්වයෙන් ඉක්මනවා. මට දැන් මේ වෙලාවේ තරහ නැහැ. මට මේ වෙලාවේ මධ්‍යස්ථ අදහසක් තියෙනවා. අනේ ඒකෙන් මම ඉක්මනවා. මං මේ වෙලාවේ සමාධිමත් නැ චංචලයි විසිරන අන්න ඒ මට්ටමින් ඉක්මවන මට මේ වෙලාවේ සමාධිමත් අන්න ඒ මට්ටමේ මම ඉක්මවන ඉතින් ඔය ඔන්න ඔයගේ කියන්නේ මොකක් හරි මං මේ වෙලාවේ ඉන්න තත්ත්වය මොකක් හරි තත්ත්වයක් තියෙනවනේ අන්න මං මේ වෙලාවේ මොකක් හරි පැවැත්මක ඉන්නවා අන්න ඒ පැවැත්ම සතිය අතරේ තමා කියලා මේ ගත්තකම මේ තමන්ගේ මේ තත්ත්වයක් මොකක් හරි තත්ත්වයක් නේද මම මේ ජීවත් වෙන මට්ටම ජීවත් වෙන තත්ත්වය අන්න ඒකේ වැරද්ද පෙන්නලා එතනින් මේ ඉතර කරවන්නේ තමන්ට ආවේනික තත්ත්වයක් අන්නේ ආවේනික වේනිකත්වයෙන් තමයි ඉක්මවන්නේ ඉතින් ඒ නිසා මට උණුසුම් සීතලයි නේ ඔය වගේ එකක මට මොනවද පේනවා ඇහෙනවා සමා දිවට කයද නාසයට දැනෙනවා ඉතින් ඔය වගේ දේවල් එක්ක එහෙම නැතිව ඇත්තටම අපි අර වගේ දේවල් කරගන්න ගියාට පස්සේ වචන පටලව ගන්නවා ඊට පස්සේ අදහස් පටලව ගන්නවා ඒ එදා ඒ සම්ප්‍රේෂණය කරපු අදහස හරි හැටිම ගන්න නැති වෙලා යනවා ඉතින් අර හිමුණෝ ඉතින් අපිට මේ හරි ආයාසයකට අපහසුකටපත් වෙන්න වේදෝ කියන කෙනෙකුට එහෙම වෙන්නත් පුළුවන් මම මේකෙන් අදහස් කරන්නේ නැහැ කාගේවත් හැකියාවක් මේකෙන් මම අදහස් කරන්නේ නැහැ ඒ කාරණාවන් නොසිවිය යුතුයි කියලා ඇත්තම මම එහෙම ඉදිරිපත් කරන්නේ මම මේ අදහසක් තමයි ඉදිරිපත් කරේ අර ඒ වගේ තමන්ට දැනෙන තැනකින් හැඟෙන තැනකින් හිතන්න පටන් ගත්තනම් අනේ හිතන ගතියක් එක්ක එයාගේ ජීවිතේ එයා හිතන ගතියක් එයා තමන්ට ආවේනිකත්වයකට කොටු කරගන්න යන්නේ නැහැ අන්න එතෙන්දී හැබැයි ඒක තමන්ටම ඒ ආවේනිකත්වයෙන් අයින් වෙන්නේ එයාගේ හිතන ගතිය තුළ එහෙම ආවේනිකත්වයක් නැහැ නමුත් ඊතර වෙන්න නම් බාහිර උපකාරයක් ඒ අසරණකමත් එක්ක තමන්ට දන්න කියන දැනෙන හැඟෙන තැනකින් එහෙම හිතා අන්න එතෙන්ද තමන්ට පිහිටා හිටින්න බැරි කමක් මතුණාට පස්සේ හැබෑ විදියටම අවංකවම අසරණ වුණාට පස්සේ මේ අන්න බාහිර උපකාරයක් ලැබෙනවා හැබැයි කල්යාණ මිත්‍රයන්ගේ ඒ කල්යාණ මිත්‍රයා සමහර වෙලාවට පංච පාදානස්කන්ධ කියන වචනෙමත් පාවිච්චි කරන එකක් නෑ තම්විත හැබැයි ගුරුවරේ හැබැයි ගුරුවරයෙක් වෙන්නත් ඕන සමහර වෙලාවට මේක පටිච්චසමුප්පාදේ හරි පංච පාදානස්කන්ධ හරි එහෙමවත් වචනෙවත් එහෙමවත් පාවිච්චි කරන එකක් නෑ එයා ඉන්න මට්ටමින් ඊතර කරවීම ඒ කියන්නේ හරියට ඒ අදාළ සිද්ධිය හරි ආකාරයෙන් සිද්ධ වෙනවා නම් වෙනවා ඉතින් අන්න ඒ වගේ අපි වචන පදවලට අහු වෙලා ඉව පටලවගෙන පැටලිලා ඒකෙන් කියන්නේ මොකද්ද මේකෙන් කියන්නේ මොකද්ද කියලා ආදී වශයෙන් निराකූල නොවුණු තින් අපි පඹ ගානක පැටලෙන්න පුළුවන් කියලා මට
සරණයි මම මේ රවි කියලා කෙනෙක් මගේ නම මේ පොඩි ප්‍රශ්නයක් අහන්න කියලා කවුරුණක් කමන්නේ ඒකට උත්තරයක් මේ හරි ඒකට පහසුවක් සලසල දෙනවා නම් අර බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයක් මම අහලා තියෙනවා මේ මාර්යාට කතා කරපු එකක් ඒ කියන්නේ මාර්යාර කියන්නේ ගොනෙක් වගේ බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරන වෙලාවට ආවනි එතකොට මේ ඇවිල්ලා කියලා තියෙන්නේ කිව්වා මේ ඇස මගේ රූප මගේ ඒ දැනගන්න විඥානය මගේ කියලා එහෙම ඒ මාර්යා පැවසුවානි ඒ පැවසුවාම මේ බුදුරජාණන් වහන්සේ කිව්වා ඔව් මාර්ය මේවා ඔබගේ ඒවා තියාගන්න කියලා ඉතින් ඒ විදිහට මේ ඇස කන නාසය දිව ශරීරය මන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මේ මාර්යාට කිව්වා මේවා මාර්ය උඹට තමයි ආйти උඹ තියාගනින් කියලා මේ වගේ ඒ දේශනාවක් අපිට කොහොමද යෝනිසෝ මනසිකාරයකට යොදාගන්නේ? ඒ කියන්නේ මම ඒ ගැන ටිකක් හිතලා බැලුවා. මේ හිතලා බලපුවම දැන් අපේ යෙදීමක් තියෙනවා නම් ඒ සෑම යෙදීමක්ම, ඒ කියන්නේ ඇස කියලා හිටන් අපි නම් කරන, මේ කියන්නේ අපේ යෙදීමක් තියෙනවා නම් ඒක අපි කතාවට නම් කරන්න වෙනවා. එතකොට ඒ යෙදීම අපි නම් කරුවොත් එහෙම මේ ඇස හෝ විඥානය, ඇසේ විඥානය හෝ රූපය හෝ කියලා ඒ යෙදීම අපි නම් කරලා බැලුවොත් එහෙම, ඉතින් අපිට ඇත්තටම මේ යෙදීමක කියන එකෙන් ගැලවීමක් නැහනේ. යෙදීමකටම හැම වෙලාවෙම කොටු වෙනවා. ඊට එහා අපිට හිතන්නවත් කොහොමවත් ගැලවීමක් නැහැ. එතකොට මේක මේ මේවා මායයට අයිති නම් ඒක කොහොමද අපි මේක ඒකෙන් ගැලවෙන්නේ කියන ඒ ප්‍රශ්නයත් මට හිතුණා. මේක මේ ඒ බුද්ධ වචනේ පොඩ්ඩක් ඒ කියන්නේ සූත්‍රය බලද්දි, ඉතින් මේ ගැන මේ ස්වාමීන් වහන්සේ හෝ පොග්ගල මහත්මයා හෝ කවුරු හෝ මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නේ කොහොමද, මේ වගේ සූත්‍රයක් ඇසුරෙන් මේ අපිට යෝනිසෝ මනසිකාරයට යොමු වෙන්නේ කොහොමද කියන එක පාදලා දෙන්න පුළුවන් නම් බොහොම පිං.
තෙරුවන් සරණයි. ඔබතුමා මේ කස්සක කියන සූත්‍රය තමයි සූත්‍රයේ කරුණු මතක් කරා. මේ කස්සක කියන සූත්‍රයක් තියෙන්නේ. දැන් මේ කස්සක සූත්‍රයේදී මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නිබ්බාන පරිසංයුත්ත, කියන්නේ නිවන පිළිබඳව දැහැමි කතාවකින් මේ භික්ෂුන් වහන්සේලා සමාදන් කරවද්දී ඊට පස්සේ තෙද ගන්නවද්දී, ඊට පස්සේ උත්සුක කරවද්දි, සතුටු කරවද්දි මේ ඒ භික්ෂුන් වහන්සේලා ඒ නිවීමටම අදාළව පැහැදිලි කරපු දේශනාවට ඒ භික්ෂුන් වහන්සේලා කියන්නේ මනසේ හිත යොමු කරගෙන මුළු හිතම යොදවන කන පහදවාගෙන ධර්මය අහමින් හිටියා කියනවා. එතකොට ඒ අතරේදී තමයි මේ පාපි මාරයා මෙන්න මේ විදිහට මේ මොකද අර භික්ෂුන් වහන්සේලා මේ ධර්මය අහමින් ඉඳද්දී අර ගොවියෙක්ගේ වේශයක් මවාගෙන ඇවිල්ලා විශාල මොකද මේ කියන්නේ අර ගවයේ කියන්නේ සීස කියන්නේ කූරක් මඩ කරනවා කියලා කියමු. අන්න ඒ විදිහට මේ කොහොමද කියන කොහොම හරි අර විචක්කුකරණිය කියන්නේ මේ ඇහැ වහන්න තමයි හැදුව කියලා කියන්නේ. අන්න ඒ වෙලාවේ මේ තමයි ඔය කියන්නේ මේ කවුද මාර්යා කියනවා භාග්‍යතුන් වහන්සේට ශ්‍රමණය මේ කියන්නේ මගේමයි ඇහැ, මාරය කියන්නේ මගේමයි රූප, මගේමයි ඇස මනාව යෙදීම දැනගන්න ආයතනය. මේ කොහින් බේරලා ගිහිල්ලා මේ මොකද මගෙන් කොහොමද මිදෙන්නේ කියලා ওই විදිහට ඇස රූප ඇස මනාව යෙදීම දැනගැනීමේ ආයතනය විදිහට කන්නනාසේ දිවකයි මනෝ විදිහට කියාගෙන ගියා කියනවානේ. ඉතින් මේ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඔව් මේ ඇස උඹේම තමයි, කියන්නේ තව ඒව කියන්නේ අපි තොපගීම තමයි, කියන්නේ අපි කියන්නේ උඹේම තමයි, උඹේම තමයි රූප, උඹේම තමයි ඇස දැනගැනීමේ, ඇස මනාව යෙදීම දැනගැනීමේ ආයතන උඹේම තමයි. යම් තැනක පාපිය මේ නත්ති චක්කු නත්ති රූප, ඇස නැත්නම් රූප නැත්නම් ඇස මනාව ඊදීමේ දැනගැනීමේ ආයතන නැත්නම් මේ අගති තව තත්ත්ව පාපිය උඹට ගමනක් නැහැ කියලා ඔය විදිහට ඇස කන නාසය දිව කය මන ඔය ඔක්කොටම ඇත්තරම මේ පැහැදිලි කරන ඊට පස්සේ අවසානදී ගාථා දෙහිකුත් කියනවා. ඉතින් මේ ඒ ගාථා දෙකක් කියලා දැන් ඇත්තටම දැන් ඇස කියලා මේ විචක්ෂණයකට ඒ දීම තමයි ඇත්තටම මූලික වශයෙන් අපි කළ යුත්තේ. ඇස කියන්නේ ඇස කියන ඊදීම ඇස කියන්නේ මොකක්ද කියලා විචක්ෂණය. ඒ ඇස සම්බන්ධයෙන් මාගේ මතිමතාන්තර මොනවද දාන්නේ නැතුව නැත්නම් රූප ස්වරූප කියලා කියනවා. ස්වරූප කියන්නේ මොනවද කියලා මගේ අදහස් මොනවද දාන්නේ නැතුව ඒක නෑ කියලා කියන්නෙත් නැතුව විමසීමක් ඉස්මතු වෙන්නයි ඕන. ඇත්තටම මහත්මා මූලික වශයෙන් ඇස කියන්නේ මොකද්ද ගලපන්නේ යන්නේ නැතුව මේක නාම රූප නිසා තමයි හටගත්තේ, එහෙම නැත්නම් හේතු නිසා තමයි හටගත්තේ. එහෙම මොනවත් නැතුව හරිම පිරිසිදු අවංක තමයි මේ ඇස හරි එහෙම නැත්නම් රූප හරි එහෙම මොකක් හරි එකක් අරගෙන කොම කවලම් කරගන්නේ නැතුව එක සැරේකට අර මොකක් හරි එක කාරණයක් කරගෙන විමසන්නේ දෙනවා. ඉතින් ඒ විමසන්න යනකොට මගේ මතිමතාන්තර මොනවද දහම් දෙනව හරි කලින් අහපුව හරි සත්‍යවාදීව පළවෙනි එක සත්‍ය ගවේෂීත්වයනේ, සත්‍ය රකින්න ගතියනේ ඉන්න ඕනේ. ඇහැ නැහැ කියන්න යන්නෙත් නැතුව ඇහැ කියන්නේ මොකක්ද කියලා විමසන්න යන්න ඕනේ. එක එක පැතිවලින් දදා බලන්න ඕන මොකද්ද මේ ඇහැ කියන්නේ. දැනුම දාන්න යන්නෙත් නැතිව, දැනුම ආදේශ කරන්න යන්නෙත් නැතුව, ඇහැක් නැහැ කියලා කියන්න යන්නෙත් නැතුව, එහෙනම් මේ ඇහැ කියන්නේ මොකක්ද කියලා තමන්ගේ නිර්වචන දාන්න යන්නෙත් නැතුව ඇහැ කියන්නේ මොකක්ද කියලා හොයන්න යන්න ඕන. අන්න එහෙම වෙනකොට එහෙම හොයද්දි තමන්ගේ පැත්තේ මේ ගලපා ගැනීමකින් තොරව හොයන්න යද්දි ඇත්තටම යා වෙන්නේ ඇත්තට මේ හිතලා අසරණ වෙනවා කියන එක නෙමෙයි, විමසලා අසරණ වීමකට පත් වෙනවා. අන්න එතකොට එයාට ඇහැ සම්බන්ධයෙන් විමසීම ඉස්මතු වුණාට පස්සේ එයාට එයාගේ ලෝකයේ පිළිසරණක් නැති වෙනකොට අන්න එතකොට එයා බාහිරකට සරණ හොයාගෙන යනවා. අන්න එයාට තමයි සරණක අවශ්‍යතාවය තියෙන්නේ. අන්න ඒ සරණක අවශ්‍යතාවයත් එක්කම කල්යාණ මිත්‍රත්වය සම්මුඛ වෙනවා කියන සත්‍යයක් හොයන කෙනෙක් ජීවිතයේ සත්‍යතම වූ අත්දැකීමක් සම්බන්ධයෙන් හිතිල්ලක් ඉස්මතු වෙච්ච තැන එයා කිසිදු කාරණයක් ශ්‍රද්ධාවෙන් හෝ රුචියෙන් හෝ අනුසවයෙන් හෝ ආකාර අනුසවයකින් හරි ආකාර පරිවිතකින් කියන්නේ තමන්ගේ තමන්ට ආපු කියන්නේ තමන්ට ඒ දැන් අත්දැකීම ආපු පැත්තකින් මෙයම ඇත්තයි කියලා මෙයම ඇත්තයි අනික් ඒවා බොරු කියලා නිෂ්ඨාවකට යන්නේ නැති ගතියක්. يعني ඒ කියන්නේ විමසන ගතියත් එක්ක නිෂ්ඨාවකට යන්නේ නැහැ, නිගමනයකට යන්නේ නැතිකම. කමත් එක අන්නේ යා. නමුත් මේක බොරුවක් නෙවෙයිනේ. ජීවිතය ඇත්තක් නේ හොයන්නේ දැන්. අන්නේ එතෙන්දී තමන්ගේ දේවල් එක්කාසු කරන්න බැරි වෙද්දී අන්නේ යාට වෙනත් කෙනෙක්ගේ උවම ආධාරයක් උවමනා වෙනවා. අන්න සත්‍ය සොයන්නේ කොට සත්‍ය කියන්නේ කුගේ සම්මුඛ වීම අර්ථාන්විත වීමේදී අන්න එතෙන්දී කියනවා කල්යාණ මිත්‍රත්වය වුණා කියලා. එතකොට කල්යාණ මිත්‍රත්වය ලැබෙනවා කියලා කියන්නේ ප්‍රඥාවේ පූර්ව නිමිත්ත වගේ. ඉතින් අර ඒ නිසා මේ ප්‍රඥාව උදා වීමට කෙනෙක් අර අපි ලෝකසයන්සම දක්නවා දාර්ශනික අසරණ වෙනවා කියලා ඒ අසරණකමත් එක්ක යොමු වීමත් එක තමයි ඉතර වීම ඉස්මතු වෙන්නේ. ඉතින් අර ඒ පින්ස අපේ මාත්මයා මේ ඇස කියන්නේ මොකක්ද කියලා තමගේ ආවේනික දේවල් දන්නේතුව නැහැ කියලා කියන යන්නේ නැතිව අන්නේම විමසීම මූලික වශයෙන් කරන්න තියෙනවා නම් ඒ විමසීමත් එක්ක ඇතිවන අසරණකමත් එක්ක අන්න බාහිරට යොමු වෙනවා. ඒ අර්ථාන්විත වෙච්ච තැන කල්යාණ මිත්‍රත්වය උසමස්ත බ්‍රහ්මචර්යාවම ඉස්පතු වෙනවා. අර ඒ වගේ අදහසක් මතු කරන්න පුළුවන් ආපු ප්‍රශ්නයක් එක්ක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ. ගොඩක් හොඳ සනාසේක උපහසේ කරන්නේ ගොඩක් හොඳින් පැහැදිලි කරලා දුන්නා. ඒක නිතන්ත කාරණාවක්. ස්වාමීන් වහන්සේ අපි මේ එහෙම බලනකොට මෙහෙම විමසනකොට ස්වාමීන් වහන්සේ දැන් මේ කියන්නේ මොනවා හෝ හටගන්න ස්වභාවයක් තියෙනවා නම් ඒක ඒ හටගන්නා ස්වභාවය තුළම යම් කිසි පැටලීමක් වගේ දෙයක් අපිට මේ يعني පැටලීමක් කියන්නේ තමන් ඉන්වෝල් වෙනවා කියන්නේ තමන් ඒකට බැඳෙන ස්වභාවයක් හටගන්නා ස්වභාවයත් එක්ක මෙහෙම බැඳෙන ස්වභාවයක් එහෙම එහෙම දෙයක් ගැන බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා සාන්නාස. ඒ කියන්නේ අපි යම් කිසි එහෙම ධර්ම කරුණක් එහෙම මේ මතක කරලා තියෙනවා නම් ඒක දැනගන්නයි ඇවි. ඒ කියන්නේ මේ
පැවැත්මක් ඉස්මතු වෙනවා නම් ඒකත් එක බැඳෙනවද කියලා වගේ දාහන ආත්මය.
ඔව්. ඒ කියන්නේ දැන් අපි එහෙම ඒ කියන්නේ යමක් හට ගන්නවා නම් ඒ හට ගන්න ස්වභාවයත් එක්කම බැඳෙන ස්වභාවයක් එහෙම ඒ ස්වභාවයක් හෝ ඒක කොහොමද දකින්නේ කියන එක ගැන බුදුරජාණන් වහන්සේගේ අන්තිම ධර්ම කරුණක් දැනගන්න තියෙනවා නම් හොඳයි.
හොඳයි මහත්මයා. එතන අපි හිතමු දැන් ඔබතුමා මේ දැන් මේ කතා කරන දැන් අපි ෆෝන් එකෙන් හරි මොකද හරි උපකරණයකින් කතා කරනවා කියලා අන්නේ පැවැත්මෙන් ඔබතුමාට ඉස්සරහ දෙයක් සාමාන්‍යයෙන් පේනවා. ඊට පස්සේ අපි කතා කරනවා. අපි අන්නේ පැවැත්මනේ ඉන්නේ. එතකොට ඒ පැවැත්මත් එක්ක අපි බැඳිලා ඉන්නේ. ඉතින් ඒක තමයි අපි සාමාන්‍ය ගතවලේ හායි කියන්න ඕන නෑ මම මේකේ දැන් මට ඉස්සරහා පුත්‍රාකයක් පේනවා. මට මම පෞද්ගලිකව කියන්නේ. එතකොට ඒ මට පුත්‍රාකයක් පේනවා කියලා කියනකොට ආයි අමුතුයෙන් සිහිපත් කළ යුතු වන්නේ නැහැ. මේ පැවැත්මකට යනවා කියන එතන ඒ පැවැත්මම තමයි තියෙන්නේ. මං මොනවා හරි තත්වයක මේ වෙලාවෙ ඉන්නවා නම් අන්න මේ බැඳීමකට නේ ශාසව උපාදානිය කියලා අර ඔය කියන නේද? කියන්නේ පැවැත්මකින් බැඳිලා අර කියන්නේ කුමන හෝ පැවැත්මක නන්නේ. අන්නේ පැවැත්ම දැක්කොතින් බැඳීමකට අවස්ථාවක් මතුවෙන්නේ නැහැ. ඉතින් අර ඒ නිසා එහෙම මේ අදහසක් ගන්න. ඒ කියන්නේ ඔක ගන්න පුළුවන් මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හානේ. කියන්නේ කැමැත්තෙන් ඇලෙනවා. ඊට පස්සේ පැවැත්මෙන් ඇලෙනවා, නොපැවැත්මෙන් ඇලෙනවා. සම්සි පැවැත්මකට භවය. කියන්නේ භවයේ පැවැත්මක් ඉස්මතුනම් සමාන ඔය තියෙන කාම භව, රූප භව, අරූප භවනේ. ධාතු හැටියට කියනවා නේද? අරේ ස්වභාවය යම් කිසි කාරණයක් එක්ක ජීවත් වෙනවා නම් මහත්මයා එතන බැඳීමක් එක්කම තමයි මේ අපි ජීවත් වීම කියලා කියන්නේ. පැවැත්මක් එක්ක සමහර දේවල් අපි තියෙනවා කියන්නේ අතීතයේ කාරණා තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට තියෙන කාරණයක් එක්ක වෙන්න පුළුවන්. මේ දැන් මේ වෙලාවේ සමහර දේවල් හරියට සැනසෙන දේවල්, ප්‍රණීත දේවල් කාරණා එක්ක ඉන්නවා වෙන්න පුළුවන්. එනන්තන් කියන්නේ ප්‍රණීත එච්චර වැදගැම්මක් නැති හීන වෙච්ච කාරණා එක්ක ජීවත් වෙනවා කියන්නේ. සමහර දේවල් හරි දුරස්තයි, දුරස්ත කාරණා එක්ක මේ වෙලාවේ ඉන්නවා වෙන්න පුළුවන්. සමහර දේවල් හරි සමීපස්තයි, සමහර ඒ සමීපස්ත කාරණා වෙන්න පුළුවන් නේද? සමේ සම අන්නේ විදිහට මොකක් හරි ජීවිත පැවැත්මක ඒ පැවැත්මක් මතුවෙනවා නම් එතකොට මේ බැඳීමක් එක්කම තමයි අපිට කතා කරන්න වෙන්නේ. මොකද ඒ බැඳීම ඒ පැවැත්මක් මතුවෙන්නේම නොදන්නාකම නිසා. ඉතින් මේ නොදන්නාකම නිසාම පැවැත්ම නැත්නම් මේ බැඳීමක් එක්ක කතා කරන්න පුළුවන්කම ලැබෙන සිනරේ නිසා මේ මගේ මේ ජීවිත පැවැත්මම කියන්නේම මේ බැඳීමක්ම තමයි තියෙන්නේ. ඒ විදිහට සරල අදහසක් ගනිමින් සූත්‍ර කාරණා, ඉතින් ඇත්තම සූත්‍ර කාරණාවල ඔය සත්‍ය සසරට ගැට ගැහිලා යන විදිහම තමයි පැහැදිලි කරලා දෙන්නේ. හැම සූත්‍රයක් පාසම ඒ මේ බැඳීමෙන් නිදහස් වෙන ආකාරය, බැඳෙන්නේ කොහොමද, බැඳීමෙන් නිදහස් වෙන්නේ කොහොමද ඔය විදියට සූත්‍ර දේශනා සාතිසේ බහුතරයක ඒ සම්බන්ධය කරුණු ඉස්මතු වෙලා තියෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම පින් සමන් නමස්ත.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පොඩි මේ වචනක තේරුමක් දැනගන්න මේ සිංහල එකක් හරියට ඒකේ අර්ථය කොහොමද එන්නේ කියලා. දැන් අර ශුන්‍යතාවය විස්තර කරනකොට කියනවානේ තමාගෙන් හෝ තමාට අයත් දෙයින් හිස් කියන එක එතන විස්තර කරනකොට අර සිංහල කරනකොට ආත්මයෙන් හෝ ආත්මය කారణ කොටගෙන කියන කారణ කොටගෙන කියන ඒක සිංහල වචනේ වුණාට ඒක යෙදෙනකොට හේතුයෙන් කියලා වගේ අර්ථයෙන් නිකන් පොඩ්ඩක් මේ
හිතනාම මේ කారణ කොටගෙන කියලා කියන්නේ මේ මෙන්න මේවාගේ අත කారణ කොටගෙන එළවලු කපයි පෑන කారణ කොට අකුරු ලියයි. දැන් එතකොට ඒකනේ අපි සාමාන්‍යයෙන් සරල වාක්කට වහරදි කියන්නේ මම අතින් අකුරු ලියනවා, පොරවෙන් ගහ කපනවා, අර එහෙම කියන්න පුළුවන්. එතකොට පොරව කරන කොටගෙන ගහ කපයි, ගස කපයි, කරන කොටගෙන අතින් අහුල ගන්නවා, පොරවෙන් කපනවා, පෑනෙන් ලියනවා, මේ අනික මේ උපයෝගී කරගෙන කියන්නේ කර්තෘගේ ක්‍රියාවට උපකාර වන පදය හැටියට වගේ තමයි තියෙනවා. කරන කොටගෙන කියනකොට අර මේ උපකාරීත්වය කියන කියන්නේ පොරව කරන කොටගෙන ගස කපයි, පොරවෙන් ගස කපනවා කියන කරන කොටගෙන කියන වචනේ දෙන්නේ යන්නේ ඒ අදහස සිංහල වචනේ.
එතකොට ආත්මනියේන කියලා කියන්නේ ආත්ම ප්‍රයෝජනයට කියන සිද්ධියක් වගේ එහෙම විස්තර කිරීලත් ආත්තේනවා ආත්මනියේන වා කියලා කියනකොට
තියෙන අත්ත කියන ශබ්දයක් තියෙනවා. මේ ඒ ශබ්දයක් එක්ක මේ තමයි වරණයිදින්නේ පොඩ්ඩක් විනාඩියක් දෙනුයි එක මේ ඕ අත්තේන කියලා කියනවා. මේ අත්තේ ඕ අත්තනා අත්තේන අත්තේබි අත්තේහි අත්තනා අත්තේබි අත්තේ ඔය විදිහට තියෙනවා. මේ අත්තේන කියලා ආත්මය කරන කොටගෙන කියන අර්ථයක් එනවා, ආත්මය විසින් කියන අර්ථයක් එනවා. අත්තනි කියන යෙදෙනවා මේ සප්තමී විභක්තිය ආත්මය කෙරෙහි කියන අර්ථයක් අත්තනි කෝ අත්තනියන් කියන අර්ථයෙන් අත්තනි කියලා කියනවා. අත්තනියන් කියනකොට අත්තන ඊය අය ඊය කියනවා අයත් කියන අර්ථය කියනවා. අත්තා ඊය අත්තනා ඊය අත්තනීය ඒ විදිහේ ඊය එතකොට ඊය කියනවා අයත් කියන අර්ථය. අත්තේන කියන්නේ කారణ කොටගෙන කියන අර්ථයක් දෙනවා. අත්තේනවා අත්තනියන්වා ආත්මය කారణ කොටගෙන හෝ. එතකොට ආත්ම එතනදිත් ඇත්තටම අත්ත කියන්නේ අර කියන්නේ අල්වා ගැනීම කියන අර්ථයෙන්. අල්වා ගැනීමෙන් අල්වා ගැනීමට අයත් වීමෙන් වගේ ඒ අර්ථත් සාමාන්‍යයෙන් පොඩි කිට්ටු අර්ථයක් කතා කරන්න පුළුවන්. අදහස පැහැදිලි ධම්මයි තන්නේ ඒ කාරණේ.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. සිද්ධියක් එක්ක තමයි ඉන්නේ දාත් කියන එක අර යෙදෙන තැනත්
එක්ක. අර සක්කාය දිට්ඨිය පොතේ කීප තැනක තිබුණා ඒක අර සිංහලෙන් කරන කොටගෙන කිව්වහම මට ඒක අර අර්ථ ගැන්වෙන විදිය පොඩ්ඩක් දැනගන්න ඕනේ වුණා ඒකයි. ගොඩක් පින් ස්වාමීන් වහන්සේ.
හොඳයි. අල්වා ගැනීමෙන් අල්වා ගැනීමට අයත් වීමෙන් අර ඒ වගේ අදහස ගන්න පුළුවන් විභක්ති ගන්නවට තියෙන හැටියට. දැන් බෝ වෙච්ච නිසා අවසාන ප්‍රකමක් නැහැ මම හිතන්නේ. අපේ සුනන්ද මහත්මයා ඉන්නම් මම මෙතනින් මේ අවශ්‍යතාවයකට ඉවත් වෙන්නම් හැමදාම යහපත් වේවා කියලා ඔබතුමන්න වැඩසටහන අවසන් කරන්න පිරිවන් සරණයි.
රසයනස බොහොම පින් සයනස නිදුක් නිරෝගී තිර ජීවිතය ප්‍රාර්ථනා කරනවා. අපි කරගත් සියලු සොයින්වාසයට අනුමෝදන් වෙලා ඉදිරි භවගමන නිමා කරගන්න සියලු පරිසර සැකසේවා ප්‍රඥාව පහළ වේවා නිවන් අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි වෙන අවසන් කරමු. රවිසාපි අවසන් කරමු නේද?
ඔව් හොඳයි. පෙරුවන් සරණයි. අපි පුණ්‍ය අනුමෝදනා කරමු. විශේෂයෙන් අපි ස්වාමීන් වහන්සේට අපි හැමෝම කරගත්තුකින් අනුමෝදන් වෙන්න තවතවත් මේ වැඩි ධර්මය පැහැදිලි කරලා දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න නිරෝගී භාවය තවතවත් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වෙන්න. ඒ වගේ මේ වැඩසටහන ආරම්භ කළෙත් අපේ සුනන්ද මහත්තයාගේ ආරාධනාවෙන් රවත්වගෙන යන්නේ එතුමමයි මේ සංවිධානය කරන්නේ. එතුමටත් එතුමගේ පවුලලටත් මියගිය ඥාතීන්ටත් සියලු බඳෙනාට ස් කරගත්තුකින් අනුමෝදන් වෙලා ඉක්මන් ධර්මා අවබෝධය පිණිසම හේතු ආසන්න ප්‍රාර්ථනාවටම. ඒ වගේම අපේ පවුල්වල සැටත් මේ ගිනාතීන්ටත් මේ පින්දන් වෙන තව තවත් අපිට ධර්මය අහන්න ලැබෙන්න සාකච්ඡා කරන්න ලැබෙන්න කල්‍යාණ මිත්‍රයෙකු ලැබෙන්න හේතු ආසනා වෙන්න හැමෝටම මන් ධර්මාවබෝධයේ පිණසම හේතු පාසනාවෙන් ලැබි ප්‍රාර්ථනා කරමු. පෙරවන් තරණයි හැමදෙනාටම
තෙරුවන් සරණයි. වගේම මේ ධර්ම කරුණු පවදා දීමට විසම මේ පැකිලීමකින් තොරව ඉදිරිපත් වෙන අපගේ රවි ගොග්ගල්ගේ වැඳිතුමාටත් අප කරගත් සියලු කුසල් අනුමෝදන් කරලා එතුමාගේ නිදුක් නිරෝගී තිර ජීවන සරසන කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම එතුමාට පිටමන් ධර්මාවබෝධය සඳහා මේ කුසල හේතු ආශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ සාකච්ඡාව නිමා කරමු. තෙරුවන් සරණයි හැමදාටම.
තෙරුවන් සරණයි.